ඇත්ත බේරුගොඩ මැතිතුමා නියෝජ්‍ය කතානායකතුමා මූලාසනයට පැමිණේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පෙරේදා දවස නොවැම්බර් මස 14 වෙනි දින ගරු ජනාධිපතිතුමා 77 වෙනි අයවැය ලේඛනය 2023 වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කළා. ඒ අනුව ඒ අයවැය ලේඛනය ඉදිරිපත් කළේ අපි කවුරුත් දන්න විදිහට රට හොඳ තත්ත්වයකට තියෙනකොට නෙමෙයි. රටේ ආර්ථික තත්ත්වය, ඒ වගේම රටේ විදේශ විනිමය තත්ත්වය, රටේ ජන ජීවිතය, ආදායම් තත්ත්වය, ව්‍යාපාර කරන පහසුව, මේවා කිසිවක් සාධනීය නැත්නම් හොඳ තත්ත්වයක තියෙනකොට නෙමෙයි මේ අයවැය ලේඛන ඉදිරිපත් කරේ. රටක් විදිහට, බංකොලොත් රටක් විදිහට පහුගිය කාලේ ප්‍රකාශයට කළ තිබුණු පරිසරයක, ඒ වගේම විදේශීය ණය ගෙවා ගන්න බැරිව තිබුණ තත්ත්වයක ණය ගෙවීම නතර කරපු තත්ත්වයක, ඒ වගේම විදේශ විනිමය හිඟකම නිසා බරපතල විදිහට ආර්ථික කඩාවැටීමක් ලක්වුණු පරිසරයක් තුළ තමයි මේ අයවැය ලේඛනය ඉදිරිපත් කරන්නේ. එනිසා මේ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමේදී රටක් විදිහට බලාපොරොත්තු වෙන්නේ, ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන්නේ, ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ, මම හිතනවා රටේ පුරවැසිය සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ මේ අයවැය මේ රට තිබුණ තත්ත්වයෙන් ගොඩනගා ගැනීම සඳහා, රටේ ජන ජීවිතය ගොඩනගා ගැනීම සඳහා, ජනතාවගේ මූලික අවශ්‍යතාවන් ඉෂ්ට කර ගැනීම සඳහා, රටේ ආදායම ක්‍රමානුකූලව වැඩි කර ගැනීම සඳහා, විදේශ විනිමය ක්‍රමානුකූලව වැඩි කර ගැනීම සඳහා ඒ අවශ්‍ය යෝජනා තමයි මේ අයවැය ලේඛනයේ ඉදිරිපත් කරන්නේ. මේ අයවැය යෝජනා පිළිබඳව මාසයකට ආසන්න කාලයක් තියෙනවා මේ පිළිබඳව අදහස් දක්වන්න, වාද කරන්න, විවාද කරන්න. ඒ වගේම විපක්ෂයේ විදිහට විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලා බොහෝ දෙනෙක් මේ පිළිබඳව අදහස් දැක්වුවා. ඒ අදහස් තුළ ඉතා වටිනා අදහස් තිබුණා. ඒ වගේම තමන්ගේ දේශපාලන මතවාදය තුළ තමන්ගේ ඊළඟ බලයට ඒම සඳහා බරපතල විවේචනාත්මක ස්වරූපයෙන් කතා කරනු අපි ඇහුවා. හැබැයි මේ සෑම අයිතියක්ම සෑම මන්ත්‍රීවරයෙකුටම තියෙන. නමුත් මේ වෙලාව අපි බලන්න ඕන ඊළඟට බලයට එීම පිළිබඳවත්, ඊළඟ ආණ්ඩුව පිහිටවීම පිළිබඳවත්, ඒ වගේම මේ ආණ්ඩුව තව තවත් බරපතල අර්බුදයකට තල්ලු කරලා මේ ආර්ථිකය කඩාවැටෙන මට්ටමකට පත්වෙන තැනකට යොමු වුණොත් සතුටු වෙන මට්ටමක නෙමෙයි. මේ රටේ පුරවැසියෝ ගැන හිතලා, මේ රට ගැන හිතලා, මේ රටේ අනාගතය ගැන හිතලා අපි සියලු දෙනා අපේ අදහස් දක්වන්නට ඕන. ඒ වගේ මාණ්ඩුවක් විදිහට තීන්දුව තීරණත් ගන්න ඕන. මේ වර්තමානයටත් වඩා අනාගතය දිහා බලලයි අපි තීන්දුව තීරණ ගන්න ඕන. එවැනි පරිසරයක අයවැය ලේඛන ඉදිරිපත් කරනකොට අපි දකිනවා මේ දිනවල පුවත්පත්වල, ඒ වගේම මාධ්‍ය සාකච්ඡාවල, ඒ වගේම පත්තරවල විස්තර උදේට ප්‍රකාශ කරනකොට බොහෝ අය කියන්නේ විදේශ සංචිත අඩු වෙලා තියෙනවා, ආර්ථික වර්ධනය අඩු වෙලා, භාණ්ඩාගාර හිස්සලා, ණයපොලි අනුපාතය වැඩි වෙලා, ආහාර උද්ධමනය වැඩි වෙලා, ඒ වගේම සාමාන්‍ය උද්ධමනය වැඩි වෙලා, බඩුමිල බරපතල විදිහට ඉහළ ගිහිල්ලා. ඉතින් මේක මේ තත්ත්වය අපි දන්නවා. මේ තත්ත්වය නිසා තමයි පහුගිය කාලේ කැබිනට් මණ්ඩලයේ ඉල්ලාස්සුනේ, අගමැතිතුමා ඉල්ලාස්සුනේ, ජනාධිපතිතුමාට ඉල්ලාස්සන්න සිද්ධ වුණේ. ඉතින් ඒ අරගලයක් වුණා. අපි දැක්කා නිදහස් මතධාරීන්, ඒ වගේම තරුණ පිරිස් මේ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්වල මේ අය බරපතල විදිහට මේ අරගලයට මැදිහත් වුණා. විරෝධතා පුවරු උස්සගෙන ඉන්නවා අපි දැක්කා. ඒ වගේම වර්ජන කළා, පිකටින් කරා, මේක අවසානයේ ප්‍රජාතන්ත්‍රයේ තත්ත්වයට පත්වල රාජ්‍ය ආයතන අල්ලා ගැනීම දක්වා ගියා. ඉතින් මේ තත්ත්වය යම් ආකාරයකට වෙනස් වෙලා මේ රට මේ තත්ත්වයෙන් මුදවා ගැනීම සඳහා අපි සියලු දෙනා කටයුතු කළ අවස්ථාව කටයුතු කළ යුතු අවස්ථාවක තමයි අයවැය ලේඛන අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළේ. ඉතින් මේකෙදී විශේෂ යෝජනා කීපයක් තියෙනවා. මේ යෝජනා වලින් බලාපොරොත්තු වෙන්නේ මැදිකාලීන ආර්ථික රාමුවක් තුළ මැදිකාලීන ආර්ථික රාමුවක් තුළ මේ ආර්ථික ක්‍රමානුකූලව ගොඩනගා ගැනීම. එහෙම නැතුව රටක් විදිහට අපිට ඉස්සරහට යන්න බෑ. මේක අපේ රටට විතරක් මතුවුණු තත්ත්වයක් නෙමෙයි. අපේ රටට පිමනක් පමණක් මූණ දෙන්න සිද්ධ වෙලා තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. අපි දැක්ක පහුගිය කාලේ මෙතන පහුගිය මාසේ වොෂින්ටන් වල ඇමරිකාවේ වොෂින්ටන් වල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ඒ වගේම ලෝක බැංකුවත් වාර්ෂික සමුළුවක් පැවැත්තුණා. ඒ සමුළුවේදී ප්‍රකාශයට පත් වුණා ඉදිරියේදී ලබන අවුරුද්දේ රටවල් 53ක මේ විදේශ ණය බර නිසා ඒ ජනතාවගේ මූලික අවශ්‍යතා ඉෂ්ට කරගන්න බැරි වෙයි. දරිද්‍රතාවයේ බරපතල විදියට දරිද්‍රතාවයට මුහුණ දෙන්න සිද්ධ වෙයි. මේ ආර්ථිකයන් කඩාවැටෙන්නට පුළුවන් වෙයි. ඒ එකම ඉන්ධන අර්බුදය, ඒ වගේම ලෝක ආර්ථිකයේ තියෙන බරපතල අවාසිදායක තත්ත්වයන් නිසා රටවල් 53කට, ඒ කියන්නේ ලෝක ජනගහනයෙන් 18න් එකක් ජීවත් වෙන මේ රටවල් වලට බරපතල ප්‍රශ්නයක් මතුවේ කියලා ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශයට පත් කරා. එතකොට මේ අපේ රටට විතරක් මතුවුණු තත්ත්වයක් නෙමෙයි. හැබැයි මේ මතුවුණු තත්ත්වයට වර්තමාන ආණ්ඩුව විදිහට අපේ විශාල වගකීමක් තියෙනවා. මොකද අලුත් ආණ්ඩුවක් පිහිටවලා අලුත් ජනාධිපතිවරයෙක් සහ ජනවරමක් පත් කරලා මේ රටේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් දීලා මේ ආර්ථිකය ගොඩනගා ගන්න අපි බලයට ආවේ. නමුත් කොවිඩ් වසංගතයත් ලෝක ආර්ථික අවපාත සහ යම් යම් ගත්ත වැරදි තීන්දුව තීරණ නිසා ඒ කළමනාකරණ ක්‍රියාවලිය අඩුපාඩු නිසා මේ තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වුණා. එහෙම නැත්නම් මේක කොයි වෙලාවක හරි මේ ආර්ථිකය හිර වෙන මට්ටමකට තමයි තිබුණේ. හැබැයි ඒක ඉක්මන් වුණා. හැබැයි ඒ නිසා අපි මේ අර්බුදකාරී තත්ත්වයට අපි සියලු දෙනා මුහුණ දෙන්න ඕනේ. දැන් විපක්ෂයක් විදියට ඊළඟ ආණ්ඩුව ඊළඟ ආණ්ඩුවේ බලය නැත්නම් ඊළඟ බලය ලබා ගැනීම සඳහා අපේක්ෂාව තියෙනවා. ඒක ඕනෑම විපක්ෂයකට තිබුණා. අපේ විපක්ෂයේ ඉන්නකොටත් අපේ අදහස තිබුණෙත් ඊළඟ ආණ්ඩුවේ බලය ලබා ගැනීම. හැබැයි ඒ සාමාන්‍ය තත්ත්වයක් යටතේ, හැබැයි මේක සුවිශේෂ තත්ත්වයක් යටතේ. ඉතින් මේ තත්ත්වයේදී අපි මුලින්ම බලයට එන්න ඕන තමයි. නමුත් බලයට එන්න කලින් මේ රටේ තත්ත්වය යහපත් අතටපත් කරගන්න ඕන. එහෙම නොවුනොත් අපි සියලු දෙනාට මීටත් වඩා ඉතා බරපතල ඛේදවාචකයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ තත්ත්වය වෙනස් කරගන්නට මැදිකාලීන ආර්ථික රාමුවක් තුළ ආර්ථික වර්ධනය වැඩි කරගන්නට, දැන් ආර්ථික වර්ධනය වැඩි කරගන්න පුළුවන්කමක් නැහැ. මොකද මේ අවුරුද්දේ ඍණ 108.3% ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරනවා. ඒ ආර්ථික වර්ධනය එහෙම අඩු වෙන්නේ ඇයි? අපේ නිෂ්පාදනය අඩුවීමක් සිදු වුණා. ඒ වගේම කෘෂිකාර්මික කටයුතු වල යෙදෙන ගොවීන් කෘෂිකර්මාන්තයෙන් ඉවත් වෙන්න යම් යම් හේතු කාරණා සිද්ධ වුණා. ඒ වගේම විදේශ වෙළඳ පොළට යවන භාණ්ඩවල යම් අඩුවීමක් සිද්ධ වුණා. හැබැයි මිල වැඩිවීමක් නම් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට, ව්‍යාපාරිකයින්ට, ව්‍යවසායකයින්ට මේ ආර්ථික අර්බුද හමුවේක ජය අරගෙන ඒ නිෂ්පාදනය ක්‍රමානුකූලව කරගෙන යන්න තියෙන ඉඩකඩ ඇහුරුණා. එක පැත්තකින් බැංකු පොලී අනුපාතය වැඩි වුණා, අනෙක් පැත්තෙන් ප්‍රවාහන වියදම් වැඩි වුණා, ඉන්ධන මිල වැඩි වුණා, විදුලි බිල වැඩි වුණා. මේ නිසා නිෂ්පාදන වියදම වැඩි වැඩියෙන් වැඩි වෙනකොට, සේවකයන්ගේ වැටුප් ගෙවීම බරපතල තත්ත්වයකට පත් වෙනකොට නිෂ්පාදනය යම් කඩාවැටීමක් අඩුවීමක් සිද්ධ වුණා. හැබැයි මේ වගේ තත්ත්වයක් තුළ මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න අවශ්‍යයි. මහ බැංකුවේ අධිපතිතුමා සඳහන් කරන විදිහට හැබැයි මේ තත්ත්වය දැන් ක්‍රමානුකූලව වෙනස් වීගෙන යනවා. හැමදාම එකම තත්ත්වෙ තියෙන්නේ නැහැ. ඒ නිසා මේ ආර්ථික අවපාතය වෙන්න පුළුවන්, ආර්ථික කඩාවැටීම වෙන්න පුළුවන්, උද්ධමනය වැඩි වීම වෙන්න පුළුවන්, පොලී අනුපාතය වැඩි වීම වෙන්න පුළුවන්. මහ බැංකුවක් විදිහට මේ සියලු ක්‍රියාමාර්ග, ඒ මූල්‍ය සහ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ මේ අර්බුදයෙන් ගොඩේන්න. ඉතින් මහ බැංකුවේ අධිපතිතුමා පහුගිය දවස්වල ප්‍රකාශ කළා මේ තත්ත්වය දැන් හොඳ තත්ත්වයකටපත් වෙනවා. මොකද ඉදිරියේදී බැංකු පොලී අනුපාතය අඩු වෙන්න පුළුවන්, ඒ වගේම උද්ධමනය අඩු වෙන්න පුළුවන්. එහෙම වුණොත් නිෂ්පාදනය වැඩි කරගෙන ඒ කඩාවැටෙන ව්‍යාපාර නැවත ගොඩනගාගෙන ඒ නිෂ්පාදනය වැඩි කරලා ඒ විදේශ වෙළඳාමට යොමු කරන ඒවා, අනිත් පැත්තෙන් දේශීය වෙළඳ පොළට යොමු කරන ඒවා, ඒ ව්‍යාපාරිකයන්ගේ ව්‍යවසායකයන්ගේ ආදායම් වැඩි කරගන්න පුළුවන් වෙයි කියන කාරණය. ඉතින් මේ සියලු දේවල් පුරෝකථනය කරාට හැබැයි මේක සැබෑවට යථාර්ථයක් බවට පත් කරගන්න අපි සියලු දෙනා මේකට සහයෝගය ලබා දිය යුතුයි. වැරද්දක් තියෙනවා නම් වැරද්ද පෙන්වීම ඒක යුතුයකමක්. අඩුපාඩුවක් තියෙනවා නම් ඒක පෙන්වීම යුතුයකමක්. අපි දන්නවා දැන් නිතරම දේශපාලඥයන්ට තමයි බොහෝ වෙලාවට අත දික් කරන්නේ. දූෂණය, අක්‍රමිකතා වගේ බරපතල දේවල් වලට. හැබැයි අපිට විශේෂයෙන් මතක් කරන්නට ඕන විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරී හැමෝම නැති වුණොත් යම් ප්‍රමාණයක් මේ අක්‍රමිකතාවලට දූෂණවලට ඒ වගේම රාජ්‍ය දේපල ඒ වගේම රාජ්‍ය සම්පත් වැරදි විදිහට අවභාවිත කළා ඒ තමන්ගේ අක්‍රමිකතා තුලින් ඒ මුදල් සොයා ගැනීම සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඒවා පිළිබඳවත් විශේෂයෙන් අවධානය යොමු කරන්න. එතකොට අපි දේශපාලනඥයන්ට වගේම රාජ්‍ය නිලධාරීන්ට වගේම පුරවැසියන්ටත් වගකීමක් තියෙනවා. රට ගැන හැඟීමක් තියෙන්නට ඕන මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ අරගෙන මේ ජනතාව නගා සිටවනට වීමට නැත්නම් ජන ජීවිතය ගොඩනගා ගැනීම සඳහා මේ ගමන යන. ඒ අපේක්ෂාවෙන් තමයි ජනාධිපතිතුමා මේ අයවැය ලේඛන ඉදිරිපත් කරේ. මේ අයවැය ලේඛනයේ සියලුම දේවල් සාර්ථක නොවුණත් අත්‍යවශ්‍ය දේවල් හරි අපි සාර්ථක කරගන්නට ඕන. අපි දන්නවා මෙතෙක් ඉදිරිපත් කරපු අයවැය ලේඛනවලින් මේ කියපු ඉලක්කවලට යන්නට බැරි වුණා. ඒ විදිහට ආදායම ලැබුවා ගන්න බැරි වුණා. ඒ වගේම වියදම් මේ වියදම් පුනරාවර්තන වියදම් වෙන්න පුළුවන්. ඒ වගේම සංවර්ධන ව්‍යාපෘති සඳහා වියදම් කරන ප්‍රාග්ධන වියදම් වෙන්න පුළුවන්. මේ වියදම් මේ අයවැය ලේඛනයේ තිබුණ විදිහට ඒ ඉලක්කන් වලට අනුකූලව ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා. සමහර වෙලාවට සමහර කාලවලදී අයවැය ලේඛනයේ තිබුණු යෝජනා ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබෙන්නේ 10%ක් විතර. ඉතින් මේ අර්බුදකාරී තත්ත්ව අවස්ථාවක අපි සියලු දෙනා උත්සාහ දරන්නට ඕන මේ ඉදිරිපත් කළ තියෙන සාධනීය ඒ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම. අපි දන්නවා මේ වෙනකොට මේ ආණ්ඩුව ගෙන යනකොට විශේෂයෙන්ම රාජ්‍ය ආයතන ව්‍යවසායන් 420ක් විතර තියෙනවා. මේවා මහජනතාවගේ බදු මුදල් වලින් තමයි නඩත්තු කරන්න වෙන්නේ. මින් ප්‍රධාන ව්‍යවසායකයන් 52ක වසරක පාඩුව රුපියල් බිලියන 86ක් කියලා අයවැය ලේඛනයේ සඳහන් වෙනවා. ඉතින් බිලියන 86ක් කියන්නේ විශාල මුදලක්. ඉතින් මේවා මේ රටේ බදු ගෙවන ජනතාවට තමන්ගේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවයන් සීමා කර
ගැනීමෙන්
මේ අර්බුදය හමුවේ ජීවිකාව ගෙනියන මේ රටේ පුරවැසියන්ට මේ පාඩු ලබන ආයතන නඩත්තු කරගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරන්නට. හැබැයි ඉතින් විශේෂයෙන්ම අපි යෝජනා කරනවා ලාභ ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරනවට වඩා අපි මුල් තැන දිය යුතු වෙන්නේ පාඩු ලබන ආයතන. මේවා මහජනතාවට බරක් වීමට ඉඩ දිය යුතු නැහැ. ඉතින් ඒ නිසා යහපත් අනාගතයක් අපේක්ෂා කරන ඒ වගේම සුන්දර වූ යෞවනය සිහිනය සැබෑ කර ගැනීමට උත්සාහ දරන අපේ තරුණයන්ගේ බලාපොරොත්තුව ඒ වගේම පුරවැසියන්ගේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්නට මේ අයවැය ලේඛනයේ සඳහන් වෙලා තියෙන යෝජනා ඉෂ්ට කර ගැනීම ඉතා වැදගත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. අපි දන්නවා ජාතික මෙහෙයුම් මැදිරියක් ආරම්භ කිරීමට විශේෂයෙන්ම සියලු සංවර්ධන වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කරන්න. අපි දන්නවා විවිධ යෝජනා ඉදිරිපත් කරනවා. අයවැය ලේඛනයකදී වෙන්න පුළුවන් විවිධ අවස්ථාවලදී රටක් ඉස්සරහට යනකොට විවිධ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව යෝජනා ඉදිරිපත් කරනවා. හැබැයි මේ යෝජනා ක්‍රියාත්මක වෙනවද කියලා, මේ යෝජනා සාර්ථක විදිහට ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න ඒ පසුවිපරම් කිරීමේ ක්‍රියාවලියක් අවශ්‍යයි. නිසා ජාතික මෙහෙයුම් මැදිරියක් ආරම්භ කිරීමට යෝජනා කිරීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම මේ වෙනකොට අපි අපේ සංවර්ධනය අපි ඉලක්ක කරගන්න ඕන පරිසරයත් එක්ක බද්ධ කරගෙන ඒ නිසා තමයි හරිත නීල සංවර්ධනයට මුල් තැන දෙන ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කළා තියෙන්නේ. අනිත් පැත්තේ මේ වගේ අර්බුදකාරී තත්ත්වයක අපි සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු වන්නේ සුබ සාධනීය සඳහා ඉලක්කගත දැඩි අවධානම් තත්ත්වයකට මුහුණ දීලා තියෙන මේ ආර්ථික අර්බුදයේ කළමනාකරණය කර ගැනීමට නොහැකි විශාල පිරිසක් අපේ රටේ ඉන්නේ. සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ අයදුම්පත් ඉදිරිපත් කළා තියෙනවා. මේ ආර්ථික අපහසුකම් තියෙන අය රජයෙන් ඉල්ලීම් කළා තියෙනවා. ඒ අයදුම්පත් පුරවලා තියෙනවා මම හිතන්නේ 37,000ක් පමණ. ඉතින් විශාල ප්‍රමාණයක්. එතකොට පවුල් 58,000කින් 37,000කින් 37,000ක් ඉල්ලීම් කළා තියෙනවා. ඉතින් ඒකෙන් පේනවා මේ අවදානම්කාරී තත්ත්වය. ඉතින් ඒ අයට සුබසාධන කටයුතු සිද්ධ කිරීමට වැදගත්. ඒ වගේම අධ්‍යාපන සෞඛ්‍ය විශේෂයෙන් වැදගත් වෙනවා. මොකද අධ්‍යාපනයේ තුල
අපේ ඉගෙන
ගන්න දරුවන්ට අනාගතයේ දකින්න පුළුවන් වැඩපිළිවෙලක් හදන්නට ඕන නිසා විශේෂයෙන්ම තවත් පුංචි කාරණා කිහිපයක් තියෙනවා එක කීමටත් අවසරය ඉල්ලමින් විශේෂයෙන්ම කෘෂිකාර්මාන්තය තුල තරුණයන් රඳවා ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම තරුණ කාන්තා ව්‍යවසායකයන් දිර්ගැන්වීමත් ඒ සඳහා නෑ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට යෝජනා වෙලා තියෙනවා. විදේශ රැකියා සඳහා තරුණ තරුණයන් පුහුණු කිරීම විශේෂයෙන්ම විදේශ මුදල් ඉතා වැඩි වැඩියෙන් උපයා ගැනීම සඳහා ඒ වගේම සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා සමෘද්ධීය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අදහස් ඒ වගේම පාසල්වලට අන්තර්ජාල පහසුකම් වැඩි දියුණු කිරීමත් ග්‍රාමීය පාසල්වල පහසුකම් දියුණු කිරීම වගේම විදේශ වෙළඳාම හා ආයෝජන සම්බන්ධ නියෝජිත ආයතනක් පිහිටවලා නව ආර්ථික කලාප ඇති කරලා නව ආර්ථික වැඩපිළිවෙලක් ඔස්සේ මේ රට ඉදිරියට ගෙන යාම සඳහා විශාල යෝජනා ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා අපි සියලු දෙනා එකතු වෙලා මේ යෝජනා 100%ක් බැරි වුණත් යම් ප්‍රමාණයක් මේ රට වෙනුවෙන් ඉෂ්ට කරගන්න සියලු දෙනා කටයුතු කරමු කියන පණිවිඩය ලැබලා දෙමින් සියලු දෙනාට ස්තුතිවන්ත වෙමි. මම නිහඬව බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි අමාත්‍ය ගරු අගමැතිතුමා.
මම ඕඩර් මේ නියෝජ කතානායකතුමනි මම අවධානය යොමු කරන්න කැමති එරාන් වික්‍රමනාත් මන්ත්‍රීතුමා කතාවේ අවසාන හරියදී ප්‍රකාශ කළා පෙහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා බාර දීලා නැහැ කියලා වත්කම් ප්‍රකාශනය එයා අසත්‍යයක්. 2022 6:30 දින බාර දීමට නියමිත අවසාන දිනේ එතුමා බාර දීලා තිබෙනවා. එනිසා මේ අසත්‍ය ප්‍රකාශයක් කරලා තිබෙනවා. එයා ඉල්ලාස් කරගන්නවා ඇති කියලා නැත්තම් ඔබතුමාව නොමග යපු නිලධාරියාගෙන් ඒක වෙනම හොයන්න. මේ එනිසා අයවැය කතාවේ කියපුවා තොරතුරු වැරදිලා නැහැ. නමුත් මේක නම් වැරදුනා. මේක අසත්‍යයක්. ඉල්ලාස් කරගන්නවා නම් හොඳයි, නැත්තම් I'll have to request honorable deputy speaker to expunge. Because, and there is an apology due. මේ වගේ දේවල් කියන්න හොඳ නැහැ. මේ සමා වෙන්න මම එච්චරයි කියන්නේ දැනට. ඔතම යමක් කියනවා නම් කියන්න.
එරාන් වික්‍රමනාත්තම
නැගතුමනි බොහොම ස්තුතියි අගමැතිතුමාට. මම එතන ප්‍රකාශ කළේ වත්කම් වැරකම් ප්‍රකාශ බාරදීම ගැන නෙමෙයි. මං එතන ප්‍රකාශ කළේ මේක කරුණා කරලා මේක සටහන් කරගන්න. මං එතන ප්‍රකාශ කළේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම ගැනයි. අද මෙතන මම කිව්වේ වත්මන් ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමත් මෙතන, අද හිටපු ජනාධිපතිතුමත් ඉන්නවා මහින්ද රාජපක්ෂ මැතිතුමත්, තව හිටපු ජනාධිපති කෙනෙක් ඉන්නවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත්. මම කිව්වේ ඒ අයගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කරන්න කියලා. බාර දෙන එක නෙවෙයි, බාර දීලා තියෙනවා. අපිත් ඔක්කොම බාර දීලා තියෙනවා. ප්‍රසිද්ධ කරන්න කිව්වේ මොකද? මම කිව්වේ ඒක කළොත් අපි ඔක්කොටම එතකොට බලපෑමක් ඇති වෙනවා. පාර්ලිමේන්තු ඉන්න අයටයි රටේ ඉන්න ඉහළ නිලධාරීන්ටයි බලපෑමක් ඇති වෙනවා. අපිට ඔක්කොටම ප්‍රසිද්ධ කරන්න බලපෑමක්. ඉතින් අගමැතිතුමා මම පැහැදිලි කිරීමක් කළේ. Thank you.
බොහොම ස්තුතියි. මීළඟට ගරු එස් අඩේකල නාදෙන් මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 18ක කාලයක් තියෙනවා.
நன்றி பிரதி சபாநாயகர் அவர்களே. அந்த 8 நிமிஷத்தை நீங்கள் எடுக்கக்கூடாது நினைக்கின்றேன். இந்த வரவு செலவு திட்டத்தின் 2வது வாசிப்பிலே சில கருத்துக்களை சொல்லலாம் என்று எண்ணுகின்றேன். பொதுவாக எங்களுடைய தரப்பிலே இந்த வரவு செலவு திட்டம் என்பது பொருளாதாரத்தை மீட்டுகின்ற ஒரு செயல்பாடாக இருக்கும் என்ற நம்பிக்கை எங்களுக்கு இருந்தது. ஆனால் இப்பொழுது பார்க்கின்ற போது அது அந்த நம்பிக்கை இந்த நாட்டை பொருளாதாரத்திலே கொண்டு செல்லுகின்ற வாய்ப்பை இந்த வரவு செலவு திட்டம் இழந்திருக்கிறதா என்ற கேள்வியை நான் இங்கு கேட்க விரும்புகின்றேன். அதுக்கான காரணம் என்னவென்றால், பிரதி சபாநாயகர் அவர்களே, இந்த பாதுகாப்புக்கான நிதி ஒதுக்கீடு ஒவ்வொரு வரவு செலவு திட்டத்திலும் கூடுதலான நிதியை ஒதுக்குகின்ற விடயங்களை நாங்கள் தொடர்ந்து கண்காணித்து வருகின்றோம். அதே போலதான் இந்த ஒட்டுமொத்த நிதி ஒதுக்கீட்டிலே கூடுதலான நிதி என்பது பாதுகாப்புக்கு ஒதுக்கப்பட்டிருக்கிறது. இந்த பாதுகாப்புக்கு ஒதுக்கப்பட்ட நிதி என்று பார்க்கின்ற போதும் கூட நிலங்கள் கூட பாதுகாப்புக்கு, எங்களுடைய வடக்கு கிழக்கிலே தமிழ் மக்களுடைய நிலங்கள் அபகரிக்கின்ற பாதுகாப்பிற்கு தேவை என்று சொல்லுகின்ற விடயங்களை, இந்த 2 விடயங்களும் ஒட்டு போகின்ற ஒரு நிலை காணப்படுகிறது. முதலாவது, இது எதற்காக இந்த நிதி ஒதுக்கப்பட்டிருக்கிறது என்ற கேள்வி ஒரு பக்கம். பல ஏக்கர் கணக்கிலே இந்த முப்படைகளுக்கும் நிலங்களை பறிக்கின்ற, நிலங்களை எடுக்கின்ற ஒரு இந்த நாட்டிலே இல்லாத ஒரு விடயத்தை இந்த டிஃபென்ஸுக்கு, ராணுவத்திற்கு, முப்படைகளுக்கும் இந்த நிலங்களை எடுத்து கொடுக்கின்ற அந்த திட்டம் இரண்டு வகையான இந்த விடயங்களை ஒன்றாக பார்க்கக்கூடிய ஒரு நிலைப்பாட்டை எங்களுடைய மக்களும் நாங்களும் கொள்ளக்கூடிய ஒரு அச்சத்திலே இருந்து கொண்டிருக்கிறோம். இன்றைக்கு பார்த்தோம் என்றால் முல்லைத்தீவிலே வட்டுவாகல்லே கடற்படையினர் நிலங்களை அபகரிக்கின்ற சூழலிலே மக்கள் அங்கே போராட்டத்தை மேற்கொள்கின்ற ஒரு சூழ்நிலை அங்கு உருவாகியிருக்கிறது. அது மட்டுமல்ல, எங்களுடைய வடக்கை எடுத்துக்கொண்டால் கூட, கிழக்கை எடுத்துக்கொண்டால் கூட, இந்த இரண்டு வடக்கு கிழக்கிலே இந்த ராணுவத்திற்கும் முப்படைகளுக்கும் பொதுமக்களுடைய காணிகளை எடுக்கின்ற ஒரு திட்டமிட்ட ஒரு செயல்பாடு இன்றைக்கும் இருந்து கொண்டிருக்கிறது. இது ஏன் என்ற கேள்வியை நான் கேட்க விரும்புகின்றேன். இன்றைக்கு போராட்டம் போர் என்பது இல்லை, ஆனால் எங்களுடைய மக்களுடைய காணிகள் இன்றைக்கு வெளிநாட்டிலே இந்தியாவிலே இருக்கின்ற மக்கள் வர இருக்கின்ற அந்த சூழலிலே இந்த முப்படைகளும் ஏன் கூடுதலாக இப்பொழுது பார்த்தோம் என்றால் போற பலிகளிலே கூடுதலான ஏக்கர்களை கொண்ட முகாங்களை காணக்கூடியதாக இருக்கிறது. ராணுவ முகாங்களை முப்படை அதாவது முப்படைகளுக்குள்ள முகாங்களை பார்க்கின்ற போது பல ஏக்கர்களே அந்த முகாங்கள் காணப்படும். ஏன் மீண்டும் எங்களுடைய விவசாய நிலங்கள் கூட இந்த ராணுவத்தினர் எடுத்துக்கொண்டு அவர்கள் விவசாயம் செய்கின்ற எங்களுடைய தோட்டங்களை அபகரித்து அவர்கள் தோட்டம் செய்கின்ற ஏன் சலூன் கடை கூட இன்றைக்கு வெளியிலே ராணுவம் சாப்பாட்டு கடைகள் கூட இன்றைக்கு வெளியிலே ராணுவம் போட்டு சம்பாதிக்கின்ற ஒரு நிலை தொடர்ச்சியாக காணப்படுகிறது. பிரதி சபாநாயகர் அவர்களே, இந்த இப்படியான சூழல் எதற்கென்ற கேள்வியை நான் கேட்கின்றேன். இந்த நிலங்களை அபகரிக்கின்ற சூழல் எதற்காக? கிட்டத்தட்ட நான் நினைக்கின்றேன் முப்படைகளுடைய எண்ணிக்கை வந்து 900,000 கிட்டத்தட்ட இருக்கும் என்று நான் கருதுகிறேன். இந்த 900,000 குடும்பங்களை பார்த்தால் கூட இவ்வளவு பிடிக்கின்ற ஏக்கர்களுக்கு அவர்களை கொண்டு போய் விட்டால் கூட அடங்கார். அந்த அளவிற்கு இந்த நாட்டிலே முக்காவாசி பங்கு நிலங்களை இந்த முப்படைகளும் வைத்திருக்கிறார்கள், அபகரிக்கிறார்கள். இந்த விடயத்திலே கூடுதலாக எங்களுடைய தமிழ் பிரதேசத்திலே, சிங்கள பிரதேசத்திலே என்ன நடக்கும் என்று எங்களுக்கு தெரியவில்லை, ஆனால் தமிழ் பிரதேசத்திலே கூடுதலான எங்களுடைய நிலங்களை அபகரிக்கின்ற ஒரு நிலை காணப்படுகின்ற இந்த சூழலை இன்றைய வரவு செலவு திட்டத்திலே நாங்கள் எடுத்து கூடுகின்ற போது வன்மையாக கண்டிக்கின்றோம். அதே நேரத்திலே இந்த ராணுவத்திற்கு இந்த டிஃபென்ஸுக்கு ஒதுக்கப்பட்ட நிதி வாக்களிப்புக்கு வருகின்ற போது அதை நாங்கள் எதிர்ப்போம் என்பதை இங்கு நான் குறிப்பிட விரும்புகின்றேன். இன்றைக்கு பார்த்தோம் என்றால் இந்த இலங்கை எங்களுடைய நாட்டிலே விவசாயம் கடத்தொழில் இரண்டும் பிரதான தொழில்களாக, அடுத்தது பெருந்தோட்டம் மலையகத்திலே பெருந்தோட்ட நிலையங்கள் இன்றைக்கு வருவாயை எட்டக்கூடிய பிரதான தொழில்களாக கருதப்படுது. ஆகவே இந்த விடயத்திலே பெருந்தோட்ட மலையகத்திலே பெருந்தோட்டத்திற்கான நிதி ஒதுக்கப்படவில்லை என்ற குறையை நான் இங்கு குறிப்பிட விரும்புகின்றேன். உண்மையிலே அந்த மக்களுக்கு ஏன் அந்த புறக்கணிப்பு என்பதை சபைதான் சொல்ல வேண்டும், நிதியமைச்சர் தான் சொல்ல வேண்டும். அந்த வகையிலே எங்களுடைய கண்டனத்தையும் நான் இந்த சந்தர்ப்பத்திலே தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். விவசாயத்தை எடுத்துக்கொண்டால் பிரதி சபாநாயகர்களே, எங்களுடைய விவசாய அமைச்சர் அமரவீர் அவர்கள் இருந்து கொண்டிருக்கிறார்கள். மேலே அவருடைய முயற்சி வவுனியாவுக்கு வந்திருந்த போது இந்த உளுந்து பயிர் செய்கையிலே இந்த ஃபோரஸ்ட் திணைக்களங்களுடைய காணிகளை அரசாங்கம் ஒரு முடிவெடுத்திருக்கிறது. இந்த மூன்று அதாவது காணிகளை ஃபாரஸ்ட் டிபார்ட்மெண்ட் அல்லது வேறு திணைக்களங்கள் பிடித்திருந்தால் கூட அதை விவசாயத்துக்கு விட்டுக் கொடுக்க வேண்டும் என்ற ஒரு பணிப்புரை இருக்கிறது. அதை எங்களுடைய அமைச்சர் அவர்கள் வவுனியாவிலே வந்து அந்த கூட்டத்திலே வெளிப்படையாக சொல்லி அந்த ஃபாரஸ்ட் வைத்திருக்கின்ற காணிகளை விடுவிக்க வேண்டும். அப்படி விடுவிக்கின்ற போது உளுந்து பயிர் செய்கை ஏனைய சிறு பயிர்களை இடுவதன் ஊடாக பெருந்தொகையான வருவாயை எட்ட முடியும் என்ற அந்த நிலையிலே எங்களுடைய அமைச்சர் அவர்கள் பேசியிருந்தார்கள். இதை நம்பி எங்களுடைய விவசாயிகள் பல காணிகளை உழுதார்கள். பிரதி சபாநாயகர்களே, உழுது செப்பனிட்டு செயற்படுகின்ற போது அங்கே ஃபோரஸ் வந்து தடுத்து நிறுத்தி இன்றைக்கு பாரிய பெரிய மரங்களை அவர்கள் விவசாயிகள் செலவழித்த அந்த உழுது அந்த காடாக சிறு காடாக இருந்த இடங்களை அவர்கள் உழுது இந்த உளுந்து செய்வதற்கான வாய்ப்பை உண்டு பண்ணுகின்ற நிலையிலே இறுதி கட்டமாக இந்த ஃபாரஸ்ட் திணைக்களம் தலையிட்டு தன்னுடைய ஆளுமையோடு அந்த விவசாயத்தை செய்கின்ற வாய்ப்பை எங்களுடைய விவசாயிகளுக்கு தடுத்து நிறுத்தி அவர்களுடைய பெரும் மரங்களை நாடுகின்ற செயல்பாட்டை செய்திருக்கிறார். ஆகவே அமைச்சர் அவர்கள் ஒரு பொருளாதாரத்தை மேம்படுத்துவதற்கான திட்டத்தை அறிவிக்கின்ற போது ஃபோரஸ் ஒரு கவர்மெண்ட் அரசாங்கத்துக்கு கீழே இருக்கின்ற இந்த ஃபோரஸ் டிபார்ட்மெண்ட் ஏன் இப்படி நடக்கிறது? ஆகவே இந்த நாட்டை முன்னேற்றுகின்ற ஒரு செயல்பாட்டிலே இந்த திணைக்களங்கள் இல்லையா? அவர்களுடைய தனிப்பட்ட செயல்பாடுகளோடு தான் இந்த விடயங்கள் நடைபெறுகிறதா? உண்மையிலே எங்களுடைய புதைப்பொருள் ஆராய்ச்சி என்று சொல்லிக்கொண்டு கோயில்கள் புத்த கோயில்களை நிறுவுவதும் நிலங்களை இன்றைக்கு குருந்தூர் மலை பகுதியிலே இருக்கிற கிட்டத்தட்ட விவசாய நிலங்கள் 600 ஏக்கருக்கு கிட்டே இந்த அதை அபகரிக்கின்ற ஒரு நிலையை செய்கிறார். எங்களுடைய விவசாயிகள் தொடர்ந்து இந்த விவசாயத்தை செய்து வந்து கொண்டிருக்கிறார். அவை பொருளாதாரத்தை மீட்டுகிறோம் என்றால் இந்த உள்ளூருக்குள்ளே இருக்கிற விவசாயிகளுடைய நிலைமை படும் மோசமாக இருக்கிற சூழலில் விவசாய அமைச்சர் அவர்கள் இதிலே கவனம் செலுத்த வேண்டும். இந்த திணைக்களங்களுடைய ஆதிக்கத்தை நீங்கள் நிறுத்த வேண்டும். ஜனாதிபதியிடமும் நான் இந்த கோரிக்கையை விடுகின்றேன். இந்த திணைக்களங்களுடைய ஆதிக்கத்தை இந்த ஜனாதிபதியும் அமைச்சர்களும் அனுமதிக்க கூடாது என்பது என்னுடைய கருத்தாக இருக்கிறது. இரண்டாவது விடயம் கடத்தொழில். இந்த விவசாயம் இன்றைக்கு பசலைகள் கொடுக்கப்படுவதாக சொல்லப்படுகிறது. ஆனால் இப்பொழுது மழை கூடுதலாக பெய்ந்திருக்கிறது. ஆகவே விவசாயத்திற்கு ஒதுக்கப்பட்ட நிதி என்பது பற்றாக்குறையாக இருக்கிறது. ஆகவே ஒட்டுமொத்த வருமானத்தை ஈட்டுகின்ற தொழிலாக விவசாயம் இருக்கின்ற சூழலில் இன்றைக்கு அதுக்கு ஒதுக்கப்பட்ட நிதி மில்ட்ரிக்கு டிஃபென்ஸுக்கு ஒதுக்கப்பட்ட நிதியை விட மிக மோசமாக இருந்து கொண்டிருக்கின்ற சூழலில் எப்படி இந்த நாடு பொருளாதாரத்தால் மீண்டளப் போகிறது என்று கேள்வியை எழுப்புகிறது. அது மட்டுமல்ல, அடுத்த வருமானத்தை ஈட்டுகின்ற கடத்தொழில் அதற்கு வெறும் 6 பில்லியன் ரூபாய்கள் தான் ஒதுக்கப்பட்டிருக்கிறது. விவசாய அமைச்சரிடம் நான் இரிகேஷனுக்கு 8 மில்லியன் காசு தான் ஒதுக்கப்பட்டிருக்கு. இன்றைக்கு நாங்கள் சொல்லுகிறோம் ஒரு குறிப்பிட்ட ஆண்டுக்கு பிறகு நல்ல தண்ணீர் என்பது பெரிய பிரச்சனையாக இருக்கு. ஆகவே இப்பொழுது ஆரம்பித்தால்தான் அந்த தண்ணி பிரச்சனையை தீர்க்க முடியும். ஆகவே 8 மில்லியன் இரிகேஷனுக்கு ஒதுக்குகின்ற அந்த நிலை ஏன் என்று கேட்கின்றோம். ஆகவே இது சம்பந்தமாக அரசாங்கம் திட்டமிடவில்லையா? விவசாயத்தோடு சேர்ந்து போகின்ற ஒரு ஒரு விடயம்தான் இது இரிகேஷன். இந்த தண்ணீரை பயன்படுத்துகின்ற அல்லது நல்ல தண்ணீரை கூட்டுகின்ற செயல்பாட்டை செயல்படுகிறது தான் இந்த இரிகேஷன். ஆகவே தண்ணி விடயத்திலே அரசாங்கம் ஏன் இந்த மெத்தன போக்கை காட்டுகிறது? அதைவிட பெரிய ஒரு பாரிய தொழிலை எங்களுடைய கடத்தொழில், இந்த மீன் உற்பத்தி என்பது மீன் ஏற்றுமதி என்பது பாரிய வருமானத்தை கொடுக்கின்ற ஒரு தொழில், அந்த அமைச்சுக்கு 6 மில்லியன் மட்டும்தான் ஒதுக்கப்பட்டிருக்கிறது. என்ன 6 பில்லியன்? என்ன பிரதி சபாநாயகர் அவர்களே, அதிசயமாக இருக்கு. ராணுவத்திற்கு இவ்வளவு தொகை, அன்றாடம் இந்த வருமானத்தை ஈட்டுகின்ற கஷ்டப்படுகின்ற எங்களுடைய விவசாயிகள், மீனவ சமூகம், பெருந்தோட்ட மக்கள் அவர்களை கவனிப்பாரற்ற ஒரு சூழலை இந்த வரவு செலவு திட்டம் கொண்டிருக்கிறது என்ற குற்றச்சாட்டை நான் முன்வைக்கின்றேன். ஜனாதிபதி அவர்கள் நிதியமைச்சராக இருக்கின்ற போது இதை மீண்டும் பரிசீலிக்க வேண்டும் என்பதை நான் இங்கு குறிப்பிட விரும்புகின்றேன். இன்றைக்கு கடத்தொழில் அமைச்சு 6 பில்லியன்களை கொண்ட ஒதுக்கப்பட்ட நிதியிலிருந்து எதை சாதிக்கப் போகிறது? மண்ணெண்ணெய் இல்லாமல் இன்றைக்கு எங்களுடைய கடத்தொழிலாளர்கள் கஷ்டப்படுகிறார்கள். 300 ரூபாய் மண்ணெண்ணெய், தூர இடங்களுக்கு செல்ல முடியாது. இன்றைக்கு அன்றாடம் மீனை சாப்பிடுகின்ற எங்களுடைய மக்கள் விலை மிக கூடிய விலையிலே அந்த மீனை வாங்கி உண்ணுகின்ற ஒரு அபாயகரமான சூழல் இருக்கிறது. இன்றைக்கு பானின் விலை 300 ரூபாய். ஆகவே இந்த மண்ணெண்ணெய் விடயத்திலே ஆறு மில்லியனை ஒதுக்குகின்ற போது இந்த மண்ணெண்ணையிலே எங்களுடைய கடத்தொழிலாளர்கள் எப்படி தங்களுடைய கடத்தொழிலை மேம்படுத்துகின்ற இந்த மீன்பிடி தொழிலை தொடர்ச்சியாக செய்கின்ற இந்த வறுமையிலிருந்து மீண்டெழுகின்ற ஒரு நிலைப்பாட்டை எப்படி அவர்கள் கொள்ள முடியும் என்ற கேள்வியை கேட்கின்றேன். இன்றைக்கு எங்களுடைய மீனவ சமூகத்திற்கு எந்த ஒரு சலுகையும் இல்லை. அவருடைய கல்விக்கு, அவருடைய மேம்பாட்டிற்கு, அவருடைய அன்றாட வாழ்க்கைக்கு இந்த வரவு செலவு திட்டம் ஏமாற்றத்தை தந்திருக்கிறது. ஆகவே இந்த விடயத்திலே ஜனாதிபதி அவர்கள் நிதியமைச்சராக இருக்கின்ற போது அல்லது ஒட்டுமொத்த இந்த எதிர்கட்சி ஆளுங்கட்சி எல்லோரும் சேர்ந்து இந்த பிரதான விவசாயமும் கடத்தொழிலையும் பெருந்தோட்டத்தையும் கவனத்தில் எடுக்க வேண்டும். இல்லை என்றால் இந்த வருமானம் ஈட்டுகின்ற, இந்த பொருளாதாரத்தை மீண்டெழுகின்ற உள்ளூர் நாட்டிலே இருக்கின்ற வருமானங்களை கொண்டு இன்றைக்கு நாங்கள் வெளியில இருந்து டயஸ்போராவை கூப்பிடுறோம் அல்லது வெளியில இருந்து உற்பத்தி செய்ய, அதாவது பொருளாதாரத்தை மீட்டுவதற்கான செயற்பாட்டை செய்ய வேண்டும் என்று எங்களுடைய கோரிக்கைகள் இந்த அரசாங்கத்திடம் இருக்கிறது. இங்கே வந்து முதலீடுகளை செய்ய வேண்டும். உள்ளூருக்குள்ளேயே கவனிப்பில்லாத ஒரு சூழலை உருவாக்கிவிட்டு வெளிநாட்டிலே இருந்து வந்து உற்பத்தி செய்யுங்கள் அல்லது பொருளாதாரத்தை மீட்டெழுங்கள் என்று சொல்வது எந்த விதத்திலே நியாயம்? ஆகவே இரண்டு மூன்று பிரதான காரியங்கள், விவசாயம் ஒன்று, பெருந்தோட்டம் அல்லது மற்றது கடத்தொழில், இந்த மூன்று விடயங்களையும் அரசாங்கம் கவனத்தில் எடுக்கவில்லை என்பதை நான் இங்கு மிக கவலையோடு உற்று நோக்கி அதை நான் என்னுடைய மீண்டும் இதை பரிசீலிக்க வேண்டும் என்ற கோரிக்கையை நான் முன்வைக்க விரும்புகின்றேன். இந்த விடயத்திலே நான் நினைக்கின்றேன் அமைச்சரவர்கள் இதற்கான பதிலை தருவார் என்று நான் நினைக்கின்றேன். என்றால் அவருடைய உத்தரவின் பேரில் எங்களுடைய விவசாயிகள் குறிப்பாக வவுனியாவிலே பல பேரை அழைத்து இந்த விடயத்திலே அமைச்சரவர்கள் உத்தரவாதம் கொடுத்த அடிப்படையிலே இந்த விடயத்திலே அமைச்சரவர்கள் கவனத்திலே எடுக்க வேண்டும் என்ற நிலையை நான் இங்கு குறிப்பிட்டு சொல்ல விரும்புகின்றேன். அது மட்டுமல்ல, ஜனாதிபதி அவர்கள் ஒரு அறிவித்தலை தன்னுடைய உரையிலே நிகழ்த்தியிருந்தார். இந்த இனப்பெதற்றினை தீர்வுக்கா அல்லது பொருளாதாரத்தை முன்படுத்துவதற்கா என்ற சந்தேகம் இருக்கிறது. அவர் அதை
விளக்கமாக
ஜனாதிபதி அவர்கள் தனது உரையிலே சொல்லியிருந்தார், இந்த வடக்கு மக்களுடைய பிரச்சனை, அது பொருளாதார ரீதியா அல்லது இனப்பிரச்சினை தீர்வுக்கான பேச்சுவார்த்தையா? ஜனாதிபதி அவர்கள் கூட, முன்னாள் ஜனாதிபதி கூட இதற்கு ஆதரவு தெரிவிப்பதாக தன்னுடைய அறிக்கையிலே சொல்லியிருந்தார். இது பேச்சுவார்த்தை என்று இனப்பிரச்சினைக்கான ஒரு தீர்வுக்கான பேச்சுவார்த்தையாக இருந்தால் கிழக்கு இல்லாமல் எந்தொரு விடுதலையும் எந்தொரு பேச்சுவார்த்தையும் வெல்லப்போவதில்லை என்பது எங்களுடைய கருத்து. ஆகவே ஜனாதிபதி அவர்கள் வடக்கு சம்பந்தமாகத்தான் உரையாற்றினார்கள். ஆகவே எங்களை பொறுத்தமட்டிலே நாங்கள் கோரிக்கையை விடுக்கின்றோம், வடக்கு கிழக்கிலே இருக்கின்ற எம்பிமார் கட்சிகளை அழைத்து இந்த இனப்பிரச்சினை தீர்வுக்கான பேச்சுவார்த்தையை ஆரம்பிக்க வேண்டும். இல்லை என்றால் இது ஒரு தீர்வுக்கான பேச்சுவார்த்தையாக இருக்காது, ஒரு ஏமாற்றுகின்ற பேச்சுவார்த்தையாகத்தான் இருக்கும். ஆகவே அந்த விஷயத்திலே ஜனாதிபதி அவர்கள் வடக்கு கிழக்கை சார்ந்த இந்த இனப்பிரச்சினை தீர்வுக்கான ஒரு வழியை கையாளுவதற்காக எங்களுடைய முன்னாள் ஜனாதிபதி கூட இதிலே பல முறை பேச்சுவார்த்தை நடத்தி நாங்கள் ஏமாற்றப்பட்டிருக்கிறோம். அவர் கூட இன்றைக்கு இதற்கான ஆதரவை எங்களுக்கு நல்கியிருக்கிறார். அந்த வகையிலே முழுமையாக செயல்படுகின்ற போது உண்மையிலே ஒரு இனப்பிரச்சினை தீர்வுக்கான வாய்ப்பு கட்டாயம் கிட்டும் என்ற அந்த நிலைக்கு நாங்கள் செல்ல முடியும். ஆகவே எங்களுடைய இந்த இனப்பிரச்சனை, அதாவது வடக்கு கிழக்கிலே இருக்கின்ற கட்சிகளை அழைத்து பேச வேண்டும். தனியே வடக்கை பற்றி பேசினால் அது ஒரு முழுமையான விடயமாக இருக்காது என்பதை நான் இங்கே குறிப்பிட விரும்புகின்றேன். அந்த வகையிலே ஜனாதிபதி அவர்கள் மீண்டும் இந்த விடயத்திலே கவனத்திலே எடுக்க வேண்டும். நல்லொரு கனிந்திருக்கிறது, எல்லாரும் இந்த பிரச்சனையை தீர்க்க வேண்டும் என்று ஒற்றுமையாக தங்களுடைய கருத்துக்களை சொல்லியிருக்கிறார்கள். நல்ல முறையிலே இந்த பேச்சுவார்த்தை அமையமாக இருந்தால் அதற்கு நாங்கள் தொடர்ந்து இந்த பேச்சுவார்த்தையிலே தமிழ் தேசிய கூட்டமைப்பு எங்களுடைய மக்களுடைய அபிலாசைகளை தீர்க்கின்ற வகையிலே எங்களுடைய பேச்சுவார்த்தைகள் இதன் ஊடாக அமையும் என்பதை நான் இங்கு குறிப்பிட விரும்புகின்றேன். அது மட்டுமல்ல, இன்றைக்கு சிறையிலே இருந்து கொண்டிருக்கின்ற எங்களுடைய அரசியல் கைதிகள் பல பேர் விடுதலை செய்யப்பட்டிருக்கிறார்கள். இதிலே ஒரு குறைபாடு இருக்கிறது, நீதி அமைச்சர் இருந்திருந்தால் நன்றாக இருக்கும் என்று நான் நினைக்கின்றேன். அந்த நான்கு பேர்கள் 13 வருடங்களாக உள்ளே இருந்து இப்பொழுது புதிதாக அவர்களுக்கு 2 நீதிமன்றத்திலே பதிலை கோர்ட்டுக்கும் கொழும்பு கோர்ட்டிலும் அவர்களுக்கு புதிதாக வழக்கு தொடரப்பட்டிருக்கிறது. வழக்கெண் கொழும்பு கோர்ட்டிலே HC 36/50 அதைவிட பதிலை கோர்ட் வந்து HC 44 என்ற வழக்கு எண்களை கொண்டதாக இருக்கிறது. அவர்களுடைய பெயரை நான் இங்கு குறிப்பிடலாம் என்று நினைக்கின்றேன். கிருபாகரன், SL கூரே, நிமலன், குகதாசன், இந்த நான்கு பேருக்கும் 2 நீதிமன்றத்திலே புதிதாக தொடரப்பட்டிருக்கிறது. இதை ஜனாதிபதி அவர்கள் கவனத்தில் எடுக்க வேண்டும். ஒரு விடயத்தை நான் சொல்லி முடிக்கின்றேன். உண்மையிலே காணாமல் போனவர்களுக்கு இந்த அரசாங்கம் மிக ஒரு சின்னத்தனமாக 2 லட்சத்தை அறிவித்திருக்கிறது. ஆனால் 15 வருடங்களுக்கு மேலாக சிறையில் இருந்து விடுதலை செய்யப்பட்டவர்களுக்கு லைகா மொபைலுடைய உரிமையாளர் சுபாஸ்கரன் அவர்கள் மிக முன்வந்து பல பாரிய உதவியை செய்திருக்கிறார். தொடர்ந்தும் அவர் வெளியே வருகின்ற அரசியல் கைதிகளுக்கு உதவி செய்வதாக சொல்லியிருக்கிறார். அவரை பற்றி ஒரு சிறு விடயத்தை சொல்லி முடிக்கின்றேன். உண்மையிலே ஒரு எங்களுடைய நாட்டைச் சேர்ந்த ஒரு தமிழ் மகன் லண்டனிலும் இந்தியாவிலும் கொடிகட்டி பறக்கின்ற பெருமை சேர்க்கின்ற வகையிலே ஒரு செயல்பாடு இருக்கிறது. அந்த வகையிலே மிக சொல்லக்கூடிய உச்சகட்ட பணியாக எங்களுடைய இந்த 15 வருடங்கள் உள்ளே இருந்து வெளியிலே வந்தவர்களுக்கு அவர்களுடைய அந்த வகையிலே நன்றி கூறி விடைபெறுகிறேன். நன்றி, வணக்கம்.
பவன் சித்தி அபத்தமாட்ட கரு மஹிந்த அவரையிற மெத்தம் அபத்தமாட்ட மினித்து தஹாட்டக காலை அத்தியம்
கரு நியோஜக கதாநாயகத்துமணி ரணில் விக்ரமசிங்க மெத்தமா ஜனாதிபதி வரையா வகையம முதலமாத்தியத்துமா வித்தியட்ட எத்துமகே பிரதம අයවැලේකනේ ඉදිරිපත් කරන අවස්ථාවේ අපි කවුරුත් පිළිගන්නව රට තියෙන්නේ ඉතමත් බරපතලක තත්ත්වයක කියලා. මම හිතන්නේ ආණ්ඩු පක්ෂයේ ඉන්න කෙනෙක්වත් විරුද්ධ පක්ෂයේ ඉන්න කෙනෙක්වත් කියන්නේ හොඳ තත්ත්වයකින් අපි අයවැලේකනයක් ඉදිරිපත් කරා හෝ රට කෙටි කාලයකින් ගොඩ ගන්න පුළුවන් ආකාරයේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කරා කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. මේ අද වැටී තිබෙන තත්ත්වය අනුව අපි මේ රට ඉස්සරහට ගෙනියන්නම් ඒක මේ ආණ්ඩු පක්ෂය ජනාධිපතිතුමා එහෙම නැත්නම් අගමැතිතුමා මේ අමාත්‍ය මණ්ඩලයට විතරක් මේ කටයුත්ත කරන්න ආණ්ඩු පක්ෂයට විතරක් පුළුවන් කමක් නැහැ. සියලුම දෙනා එකතු වෙලා එකට අත්වැල් බැඳගත්තොත් තමයි අද මේ අපේ රටේ මිනිස්සු දුක් විඳින එකෙන් මුදව ගන්න පීඩාවට පත් වෙච්ච ජනතාවට සහනයක් කඩිනමින් ලබා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි සියලුම දෙනා එක වගේ එකහණින් අත්වැල් බැඳගෙන කටයුතු කරොත් කියන එක තමයි මම විශ්වාස කරන්නේ. නැතුව සාම්ප්‍රදායික විදියට විරුද්ධ පක්ෂයේ ඉන්න කණ්ඩායම ආණ්ඩු පක්ෂය විවේචනයේ ආණ්ඩුවේ වැඩපිළිවෙල විවේචනය කිරීමත් ඒ වගේම ආණ්ඩුව විරුද්ධ පක්ෂයේ විවේචනය කිරීමත් අකණ්ඩව කරගෙන ගියොත් ඒකේ දරුණු ප්‍රතිඵලය අත් වෙන්නේ මේ රටේ ජනතාවට. අපිට අද මේ අතිවිශේෂ වෙන තත්ත්වයෙන් මේ කාටවත් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඒකට අපි සියලුම දෙනාට මේ වගකීම දරන්න වෙනවා. මේ රට පාලනය කර අපි හැමෝම අඩු වැඩි වශයෙන් මේ වගකීම අපි බාර ගන්න සූදානම් වෙන්න ඕන. ඒ නිසා දැන් අපි වෙච්ච දේවල් කිය කිය වෙච්ච අඩුපාඩු කිය කිය විතරක් අපිට මේ තත්ත්වෙන් ගොඩ එන්න පුළුවන් කමක් නැහැ. අපි සාමූහිකව අපේ හොඳ අදහස් ඉදිරිපත් කරමින් මේ කටයුත්තට ප්‍රවේශ වීම තමයි වැදගත් වෙන්නේ. දැන් අඩෙක්කල නාදන් මැතිතුමා යම් කරුණු කීපයක් මන්ත්‍රීතුමා ඉදිරිපත් කරා. එතුමා ඉදිරිපත් කරපු කාරණා අවසාන වශයෙන් එතුමා කිව්වේ මේ ජාතික ප්‍රශ්නය පිළිබඳව කතා කරේ. ජාතික ප්‍රශ්නය පිළිබඳව කතා කරා. මේක හැමදාම මේ පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා ඔබතුමාල්. මේ ප්‍රශ්නේ විසඳන්න මම විශ්වාස කරන්නේ එහෙම ගැටලුවක් තියෙනවා නම් ඒක සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්න තියෙන හොඳම ආණ්ඩුව මේක කියලා. මේකේ මහා අධ්‍යක්ෂින් සම්භාරයක් තියෙන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඉන්නවා. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් මේ පාර්ලිමේන්තුවම නියෝජනය කරනා වගේම දීර්ඝ කාලයක් විවිධ තනතුරු ධර්මින් දේශපාලන අධ්‍යක්ෂින් තියෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති ධූරයෙන්. ඒ වගේම මේ ආණ්ඩුවේ තවත් විදියකට ගත්තොත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට තනියෙන් ආපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි අද ජනාධිපති ධූරයෙන්. එසා මම හිතන්නේ එතුමාට පක්ෂයක් ගොඩනගනවට වැඩිය රට ගොඩනගන්න ඌමනාවක් තියෙනවයි කියන විශ්වාසයක් අපතුල තියෙනවා. එහෙමනම් මේ වෙලාවේ අපි ඔබතුමාලගේ පැත්තෙනුත් මේකට යම් සහයෝගයක් ලබා දෙන්න. හැමේ දේම අවිශ්වාසයෙන් කතා කරන්න එපා. මේ අපි බැලුවා මහින්ද රාජපක්ෂ මැතිතුමා එතුමා විශ්වාසය කඩ කරා. එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා විශ්වාසය කඩ කරා. තවත් එකක් ඒවා කිය කිය යන්න එපා. මේ හැමෝම මේ ප්‍රශ්නේ විසඳන්න යම් උත්සාහයක් දරලා තියෙනවා. අපි පෞද්ගලිකව දන්නවා. අද ඒ නිසා ඒ සියලු දෙනාගේ සහයෝගය ගන්න මට්ටමට ඔබතුමාලගෙත් යම් කැපවීමක් අවශ්‍ය වෙනවා. ඔබතුමාලගේ ඩයස්පෝරාව ඉන්න ඒ අයගේ සහයෝගයත් මේ වෙලාවේ ගේන්න. දැන් මේ ආණ්ඩුව ආවම ඔබතුමාල තිබුණු බරපතල ප්‍රශ්නයක් තමයි සැකකරුවන් විදියට රඳවාගෙන ඉඳපු විශාල පිරිසක් දැන් එළියට දාලා තියෙනවා. චන්ද්‍රිකා මැතිනියට බෝම්බ ගහපු කෙනත් එළියට දාලා තියෙනවා. ඒත් තවත් අපේ හිටපු ජනාධිපතිතුමියා. එතකොට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ ඉඳලම යම් යම් කණ්ඩායම් එහෙම නිදහස් කරගෙන ගියා. දැන් තව ඒක වේගවත් කරලා තියෙනවා. එහෙනම් මේ වෙලාවෙත් අවිශ්වාසයෙන් සැකයෙන් බලන්නේ නැතුව තමුන්නාසල කටයුතු කරොත් අපිට අනිවාර්යයෙන්ම ඔය තියෙන සියලු සිංහල දෙමළ මුස්ලිම් කියන කතන්දරයක් නැතුව ශ්‍රී ලාංකිකයන් විදියට අපේ රට ගොඩනගන්න කවුරුත්ම කැප වෙලා කටයුතු කරන අවස්ථාවක් උදා වෙනවා. මම ලංකා හැම ප්‍රදේශයකම ගිහිපු කෙනෙක්. මෑත කාලෙත් ගියා, උතුමාලය ප්‍රදේශෙත් ගියා, උතුරෙත් ගියා. මන් දන්නේ මේ ප්‍රදේශවල අහිංසක ජනතාව ඒ අය දුක් විඳිනවා. ඒ අය ඉතාමත් දක්ෂ කණ්ඩායමක්. ඒ අය විශේෂයෙන්ම කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ විශාල කැපකිරීමක් කරන ඒ අය මේ රටේ ආර්ථිකය ගොඩනගා. ඒ වගේම ධීවර ශේෂ්ත්‍රයේත් ඒ අය විශාල කැපකිරීමක් කරන. අපි ඒ අයට උදව් කරන්න ඕන. ඒක උදව් කරන්න අපි කිසිම ආකාරයක පැකිලීමක් නැහැ. දැන් ඔබතුමා කිව්වා උඳුවගාවට ඔව් මම ගියාම ඒ ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීමක් තිබුණා වගේම මම දන්නවා වවුනියා ප්‍රදේශයේ හොඳ උඳුවගාවක් කරන්න පුළුවන් ප්‍රදේශයක්. අපි ඒකට උදව් කරන්න. අපිට පුළුවන් උපරිම ශක්තිය අපි දෙනවා. අපි දන්න සමහර වෙලාවට මේ නිලධාරීන්ගේ යම් යම් බාධක ගැටළු වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙයි. නමුත් ඒ තුලින් අපිට පුළුවන් ආකාරය අපි මේ කටයුතු වලට මැදිහත් වෙන්න. ඒ වගේම මම දන්න මේ වෙනකොට 2021 ඉඳලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2021 අස්වැන්න උඳු අස්වැන්න තියෙන මෙට්‍රික් ටන් 14404ක්. ඒකෙන් වැඩි ප්‍රමාණයක් උතුරු ප්‍රදේශයෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ආනයනය කළා තියෙනවා පහුගිය අවුරුදු 3 කාලය තුල මම බැලුවා මෙට්‍රික් ටන් 20652ක් අපි ආනයනය කළා තියෙනවා. මුදල් විදියට ගත්තොත් මිලියන 2657ක උඳු ආනයනය කළා තියෙනවා. අපිට මේක හදා ගන්න පුළුවන්. මේක ද්‍රවිඩ ජනතාවට ඒක ආහාරයක් විදියටත් වැදගත්. වගේම එයයි මේක වගා කරන්නත් පුළුවන්. ඒ බල ප්‍රදේශයේ එතන තියෙන අපි සහෝදරත්වයෙන් අවිශ්වාසයෙන් සැකයෙන් තොරව කටයුතු කරොත් අපිට මේ රට ගොඩනගා ගන්න පුළුවන්. මම දැක්කා අද මේ අයවැය විවාදයේදී අපි දන්නවා එක්සත් සමගි ජන බලවේග විරුද්ධ පක්ෂයේ ඉන්නවා. ඒ අයගේ වැඩි ප්‍රමාණයක් සැලකිය යුතු ප්‍රමාණයක් මම දන්නවා සාකච්ඡාවලදී. මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල ගෙනියන්න යම් කාල පරිච්ඡේදයක් දෙන්න ඕන සහයෝගයක් දෙන්න ඕන කියන කණ්ඩායමක් ඉන්නවා. නමුත් ඒ හඬ අද ඉස්මතු වෙන්නේ නැහැ. ඉස්මතු වෙන්නේ විවේචනාත්මක හඬ විතරයි. ඒ අය දන්නවා මේ අමාරු වෙලාවක් කියලා. මොකද මේ පහුගිය කාලේ වෙනකොට මේ රටේ ඉන්ධන පෝලිම් තිබුණා කිලෝමීටර් ගණනක් දවස් ගාණක් ගිහිල්ලා ඉන්ධන ටිකක් ලබා ගන්න සිද්ධ වුණේ. ගෑස් සිලින්ඩරය අරගෙන සති ගණන් හිටියා පෝලිමේ ගෑස් සිලින්ඩරයක් ගන්න බැරි වුණා. විදුලිය ඒ වෙලාවේ සමාජ මාධ්‍ය ජාලාවල කිව්වේ විදුලිය කපන වෙලාව නෙමෙයි විදුලිය තියෙන වෙලාව කියන්නේ කියලා. ඒ කියන්නේ පැය 12ක් 13ක් විදුලිය නැතුව තිබුණා. දැන් මේවා ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් වෙනවා. හැබැයි මේ ප්‍රශ්න සම්පූර්ණ විසඳිලා නෙමෙයි. ඒ తాවකාලිකව වෙන්න පුළුවන්. මේ මේ වැඩේ හරියට කට්ටියම උදව් කරලා මේකට සහයෝගය ලබා දුන්නොත් මේ ජනතාව මේ පීඩණයෙන් මුදව ගන්න පුළුවන්. එහෙම නොවුනොත් නැවතත් පෙට්‍රල් පෝලිම්, නැවතත් ගෑස් පෝලිම් මේ වගේ දේවල් එන්න ඉඩ තියෙනවා. දැන් අපිට ආදායම් වෙන මාර්ග ටික අපි ආරක්ෂා කරගන්න ඕන. සංචාරක ව්‍යාපාරය අද පිබිදීමක් ඇති වෙමින් යනවා. විදේශිකයන් මේ රටට එන්න කැමති. අපේ ප්‍රදේශවල තියෙන සංචාරක හෝටල් දැන්ටම මේ වෙන් කරගෙන තියෙනවා. මේ ඉදිරි කාලේ හොඳම තත්ත්වයක් එයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේක කඩාකප්පල් කරන්න යන්න හොඳ නැහැ. මේකට පෙළපාලි ගිහිල්ලා විරෝධතා පවත්වලා ඒ අයට එන්න බැරි තත්ත්වයක් රට තුල නිර්මාණය කරන්න හොඳ නැහැ. අපි කරන හැම විරෝධතාවයක්ම හැම අරගලයක් වෙන්න පුළුවන්, ප්‍රචණ්ඩත්වයක් වෙන්න පුළුවන්. ඒක පිළිබඳව මුළු ලෝකෙම කතා වෙනවා. සංචාරකයෝ කියන්නේ ඒගොල්ල බිස්නස් එකට එන කට්ටිය නෙමෙයි. ඒගොල්ල කැමති වෙන්නේ නැහැ රිස්ක් එකක් ගන්න, අවදානමක් ගන්න. කුඩා හෝ අවදානමක් ඒගොල්ල ගන්න කැමැත්තක් නැහැ. ඒගොල්ල කැමති බොහොම සාමකාමී පරිසරයක් තුල ඇවිල්ලා තමන්ගේ නිවාඩුව ගත කරන්න. මේ රට එන්න බොහොම කැමැත්තෙන් ඉන්න. දැන් එන්නේ සාමාන්‍යයෙන් ටිකක් වියදංක අඩුවෙන් කරන කණ්ඩායම්. යුරෝපෙන් අපිට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේ රටවල් තව රටවල් ගන්නවකින් අපිට ගෙන්න ගන්න පුළුවන්. එහෙම වුණොත් අපිට මේ රට ඉස්සරහට ගෙනියන්න බාධාවක් ඇති වෙන්නේ නැහැ. නැවත තෙල් පෝලිං ඇති වෙන්නේ නැහැ. නැවත ගෑස් පෝලිං නැතුව, විදුලි කප්පාදුවක් නැතුව මේ තියෙන ජීවන වියදම තව අඩු කරගෙන ඉස්සරහට යන්න පුළුවන් මේ. කවුරු හරි කියනවනම් ඩොලර් එකක්වත් එවන්න එපා, ඩොලර් එවන්න එපා විදේශ රටවල ඉන්න සේවකයන්ගේ ඒ රට ආපස්සට යන්න ඉඩ දෙන්න කියලා. මං හිතන්නේ නැහැ ඒක මේ රටේ ජනතාව අනුමත කරනවා කියලා. මේ එකෙන් කියන්නේ මේ රටේ ආපහු නැවත ඉන්ධන පෝලිං එන්න ඕන, මිනිසුන්ට කන්න නැති වෙන්න ඕන, මිනිසුන්ට ජීවන වියදම් වැඩි වෙන්න ඕන. ඒකට කැමති අපි කියන කණ්ඩායමකට තමයි එහෙම කියන්න බලුවා. මං හිතන්නේ නැහැ කාට හරි කියන්න පුළුවන්ද කියලා මේ රටේ ජීවත් වෙන පුරවැසියෙකුට මේ විදේශ රටවලින් එන ඒවා නවත්තන්. මම දැක්ක එහෙම කියන මන්ත්‍රීවරු ඉන්න. එහෙම ප්‍රසිද්ධියේ කියන අය වගේම අප්‍රසිද්ධියේ උනත් ඒ වගේ ප්‍රචාර කරන කණ්ඩායම් ඉන්නව නම් ඒක තමයි මේ රට කරන ලොකුම ද්‍රෝහිකම කියලා මම සඳහන් කරන්න කැමතියි. අපි දන්නවා මේ වෙලාව වෙනකොට අපිට අඩෙක්කල් නාදන් මන්ත්‍රීතුමත් කිව්ව ආකාරයට අපිට කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ ධීවර ශේෂ්ත්‍රයේ මේ තිබෙන සල්ලි ප්‍රමාණය අනුව තමයි මේ මුදල් ලැබිලා තියෙන්නේ. අපිත් කැමතියි තව මුදල් ලැබෙනවා. අපිත් කැමතියි තවත් සල්ලි තියෙනවා නම් යමක් කරන්න පුළුවන්. නමුත් ඔබතුමා කිව්ව ආකාරයටම නෑ. දැන් ආරක්ෂක වියදම පෙරට වඩා අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ මීට ආරක්ෂක වියදම තමයි මීට පෙර මුලින්ම තිබුණේ. ඒ ආරක්ෂක අංශයට වැඩි මුදලක් වෙන් කිරීම. දැන් ඒකට එහා ගිහිල්ලා අධ්‍යාපනයේ සෞඛ්‍ය ඇතුළු අංශ ගණනාවක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. ඒ වෙන අපිට මේ ක්‍රමානුකූලව මේ කරගන්න පුළුවන්. මොකද අපිට හමුදාව ඔක්කොම ගෙදර යවන්න බෑ. ඉරාන් වික්‍රමරත්න මහත්මයා කිව්වා රාජ්‍ය සේවයේ වැඩිවීම පිළිබඳව. එතුමා කිව්ව කරුණු ඇත්ත. එතුමා ඒක එදත් කිව්වා අදත් කිව්වා. අපි ඒ ගැන සතුටු වෙනවා. හැමදාම අපි ඒකද එක විදියට කියමු. මේ රාජ්‍ය සේවයේ අපි අඩු කරගන්න ඕන. මේවට අපිත් යම් වගේකින් දරන්න වෙන්න ඇති. මොකද අපි හැම කෙනෙක්ම බැලුවේ මේ තොග පිටින් රාජ්‍ය සේවයට ඇතුල් කරන්න. අපි උපාධිධාරීන් ඇවිල්ලා එළියේ උද්ඝෝෂණ කරනකොට මොන්ටිසෝරි ඉඳලම උදව් කරලා පළවෙනි ශ්‍රේණියේ ඉඳලා සියලු වියදම් රජයේ දරලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා එළියට එන කට්ටිය පිකටින් කරනකොට අපි 50,000ක් 60,000ක් රාජ්‍ය සේවයට ඇතුල් කරනවා. ඒ විදිහට තමයි තවත් කණ්ඩායම් මෙහෙම විරෝධතා පවත්වනකොට රාජ්‍ය සේවයට ඇතුල් කරනවා. අවසාන ප්‍රතිඵලය තියෙන 115ක් විතර දරා ගන්න බැරි තරම් රාජ්‍ය සේවයක් අපිට තියෙනවා. මේක අපිට දරා ගන්න බෑ. එහෙමනම් අපි මේකට යම් ක්‍රමවේදයක් හදන්න ඕන. සමාජලාට රාජ්‍ය ආයතන එකතු කරන්න වෙයි. සමාජලාට වන්දිගෙවල යවන්න වෙයි. මේ අතිරේක අතිරික්ත ඔබතුමා කිව්ව ආකාරය වෙන ලක්ෂ 5ක් ඉන්නවා තමයි. ඒ වගේම විශාල රැකියා ඒක රැකියා පුරප්පාඩු ප්‍රමාණයක් තියෙන අත්‍යවශ්‍ය සේවාවක්. අත්‍යවශ්‍ය සේවා. ඒවට බඳව ගන්න ඕන. නමුත් එහෙම බඳව ගන්නවත් දැන්ට තත්ත්වයක් නැහැ. ඒ නිසා අපි මේ කාරණේ පිළිබඳව පුළුල්ල ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් එකතු වෙලා සාමූහිකව විසඳුමක් ලබා දීමේ තමයි අවශ්‍යතාවය තියෙන්නේ. අපේ රට අපිට සම්පෝෂිත කරන්න ලොකු ආදර්ශ ගන්න ඕනේ. අර රටේ මේ රටේ එහෙම ඕනේ නැහැ. මේ රටේම තියෙන 77 යුගයේ අපි එක පැත්තකින් ගියාම කවුරු මොනවා කිව්වත් ආහාර වලින් සම්පෝෂිත වෙමින් ගියා. තව අවුරුද්දක් දෙකක් ඒ වැඩපිළිවෙල ගියා නම් අපිට රටින් ගෙනල්ලා කන්න දෙන්න නෙමෙයි රට යවන්න තිබ්බා. අපේ විදේශ විනිමය අපිට හොයන්න තිබුණා අපේ කෘෂිකර්මාන්තේ. නමුත් ඒක අපි අත්හැරලා දාන්න 77 විවෘත ආර්ථිකය පටන් ගත්තත් ඒක පැත්තකටම විසිකරලා දැම්. රටින් ගෙනල්ලා කන්න දෙන තත්ත්වයට ආවා. අදත් අපි ඒ තත්ත්වේ ඉන්නවා. අපිත් ආපු ආණ්ඩු වලට බැරි වුණා. අපිත් කිව්වා 94 යාම විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුව රත් වෙනවා කියලා. නමුත් ඒ කාරණේ අපිට සාර්ථක කරගන්න බැරි වුණා. දැන් මේ අවුරුද්දේ මේ වෙනකොට ගෙනල්ලා බැලුවත් අපි විශාල ප්‍රමාණයක් රටින් ගෙනල්ලා කන්න අපි හාල් ගේන්න විතරක් වියදම් කළා තියෙනවා මිලියන 74,000ක් විතර. හාල් ගේන්න මිලියන 74,000ක් විතර මුදලක් වියදම් කළා තියෙනවා. මේ මං ගත්තේ 675,000 ගාණක් ගෙනාපු එක මේ පරණ වාර්තාව. දැන් අලුතෙන් ගත්තොත් මීටත් වැඩි මෙට්‍රික් ටන් 107කට වැඩි ප්‍රමාණයක් අපි රටින් හාල් ගෙනල්ලා තියෙනවා. මේ රටේ අපේ රටේ මඤ්ඤොක්ක දණ්ඩක් බතල දණ්ඩක් විසිකරත් පැලවෙන රටේ වරක මදුල කාලා කොස්සැටේ විසිකරාම් පැලවෙන රටේ ඒ වගේම අඹගෙඩියක් කාලා ඇටේ විසිකරාම් පැලවෙන රටේ අපි මේ ආහාර ගේන්න මොනතරම් මුදල් කන්දරාවක් වියදම් කළා තියෙනවද? මම කියන්න කැමතියි අපේ ප්‍රධාන කෑමක් තමයි කුරක්කන් කියන එක ගම්බද තිබුණු පිටිසර කෑමක්. මේ කුරක්කන් ගේන්න විතරක් අපි මිලියන 74ක් වියදම් කළා තියෙනවා. මෙට්‍රික් ටන් 884ක් ගෙනල්ලා තියෙනවා මේ එක අවුරුද්දකට. ඊළඟට මුං ඇටවලට අපි මෙට්‍රික් ටන් 10,752ක් මුං ඇට ගෙනල්ලා තියෙනවා. ඒ වගේම මේකට වියදම් කළා තියෙනවා රුපියල් මිලියන 1,953ක් මේක අවුරුද්දකට. ඒ වගේම අපි කවුපි ගේන්න මෙට්‍රික් ටන් ගෙනල්ලා තියෙනවා 3,956ක් මේකට වියදම් කළා තියෙනවා මිලියන 598ක්. අපි තලගෙනල්ල තියෙනවා මෙට්‍රික් ටන් 2,736ක් මේකට වියදම් කළා තියෙනවා රුපියල් මිලියන 735ක්. අපි වියලිමිරිස් අපි මෙට්‍රික් ටන් 55,000ක් අපිට අවශ්‍යයි. අපි ඒකේ මේ සාමාන්‍යයෙන් 51,000ක් විතර ආනයනය කරනවා. 51,146ක් ආනයනය කරනවා. අපි මේ අවුරුද්දට විතරක් මේ මා සැප්තැම්බර් වෙනකන් අපි මේකට වියදම් කළා තියෙන මිලියන 18,405. ඒකට බලන්න මේ මුදල් මේ ඔක්කොම අපිට ඉතුරු කරගන්න පුළුවන්. මේ රටේ වගා කරගන්න පුළුවන්. අපි මේ තත්ත්වයටයි යන්න ඕන.
අපිට තව මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
අපිට අර්ථාපල් ගේන්න අපි මිලියන 8,665ක් අර්ථාපල් ගේන්න. මේ වගේ අපිට මේ මුදල් මේ රටේ රඳව ගන්න නම් මේ රටේ අපේ ගොවියා ශක්තිමත් කරන්න ඕන. අපේ ගොවියා ගැන, අපේ ධීවරය ගැන, අපේ වැවිලිකරුවා ගැන විශ්වාසය තියලා කටයුතු කරොත් අපිට මේ රට ගොඩනගන එක අපහසු කාර්යයක් නෙමෙයි. මේ හැම එකක්ම අපේ රටේ හදා ගන්න පුළුවන්. අපේ තරුණ ප්‍රජාව අපි කෘෂිකර්මයට ගේන්න ඕන. අපි ඒ සඳහා දැන්ටමත් අපි වැඩපිළිවෙල ආරම්භ කළා තියෙන නවීකරණ ව්‍යාපෘති යටතේ අපි මේ සියලුම දෙනා එන අයට මාසෙට 1,02,000ක් විතර ආදායමක් කෘෂිකර්මයෙන් ගන්න පුළුවන් අක්කර භාගයකින් ක්‍රමවේදයන් අපි සකස් කරන්න කටයුතු කරමින් යනවා. මේකට ජනාධිපතිතුමා අයවැලේකනේ මුදල් ප්‍රමාණයක් තරුණයන් වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. අපි මේ මුදල ප්‍රයෝජනට අරගෙන අපේ ඌණ උපයෝගිතා තියෙන ඉඩම් ටික ප්‍රයෝජනට අරගෙන අපනයනය සඳහා කෘෂිකර්ම කටයුතු ආනයනය සීමා කිරීම සඳහා කෘෂිකර්ම කටයුතු සඳහා තමයි අපි යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ ආණ්ඩු ආවම තිබුණු මූලික ප්‍රශ්නේ තමයි අපිට තිබුණු මට අමාත්‍ය ධූරය බාර ගන්න කොටත් මේ කොහොමද පෝර ටික ලබා දෙන්නේ කියලා. මේක සම්බන්ධව විවිධ දේවල් කිව්වා. අපි ගියේ යාල කන්නේ හෙක්ටයා 2,44,000ක් තමයි වගා කරන්න සූදානම්ම තිබුණේ. 2,00,000 වැඩ පටන් අරගෙන තිබුණේ වෙනකොටත් වපුරලා තිබුණේ. නමුත් අපි ඒක 5,12,000ට වැඩි කරගත්තා. ඒ තමයි ලෝකාහාර අර්බුදය පිළිබඳව ජනතාව දැනුවත් කරා මේ අය කෘෂිකර්මයට ආවා. අනිත් පැත්තට අපි පෝර යූරියා ප්‍රමාණයක් අපි ගොවි ජනතාව වෙත ලබා දෙන්න කටයුතු කරා. ඒ වගේම අපි මහකන්නේ තමයි අපේ ඉලක්කය. මේ මහකන්නේ අපි විවිධ අපහසුතා මැද්දේ වුණත් අපි ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ සියලු දෙනාගේ මැදිහත් වීම මත අපේ ආණ්ඩු පක්ෂය කණ්ඩායම් නිතරම නිරන්තරයෙන්ම දෙන අදහස් අපි සැලකිල්ලට අරගෙන සියලු ගොවි ජනතාවට අවශ්‍ය යූරියා ටික මේ වෙනකොට අපි ගෙනෙමින් තිබෙනවා. අපි ඊයේ ඉඳලා මම ඊයේ තීන්දුවක් දුන්නා අද ඉඳලා මේ වරින් වර නැතුව මොකද සමහර කට්ටිය එනවා 14යි 7යි මේ බොරුවට කියාගෙන යන ගොඩක් දේවල් පෝර නැහැ කියලා කලින් පටන් ගත්ත ඉස්සෙල්ලම කිව්වා බාල පෝර කියලා ඊට පස්සේ කිව්වා නැහැ තියෙන්නේ ටිකයි ඔය පළවෙනි සැරේ විතරයි කියලා දැම්මම කියන වගකීමෙන් අපි සියලුම ගොවි ජනතාවට අවශ්‍ය යූරියා කෘෂිකර්ම නිර්දේශ දෙපාර්තමේන්තුව නිර්දේශ කරපු මුළු ප්‍රමාණයම එකවර ලබා දෙන දැන් අවස්ථාව උදා කරලා තියෙනවා. අපි ඒවා ඒ ප්‍රදේශවලට යොමු කරලා තියෙනවා. හෙක්ටයාරයකට කිලෝ 157ක් අපේ ප්‍රදේශවල වියලි ප්‍රදේශවල නැත්නම් වාරි මාර්ග ප්‍රදේශවල ගොවි ජනතාවට එක සැරේට ගන්න පුළුවන්. ඒ වගේම ඒ නැවට ඉදිරි දිනවල එනවා. ඒ වගේම බණ්ඩිපෝර රැගත් නැවක් ලබන මාසේ දෙවනිදා එනවා. ඒතර බණ්ඩිපෝර ටිකත් අපි ලබා දෙනවා. ගියවතා යූරියා දුන්න එක කන් මුරේකට මේ පාරේ ඒ ප්‍රමාණය වැඩි කරලා සම්පූර්ණ යූරියා අවශ්‍යතාවය දෙනවා වගේම බණ්ඩිපෝර ටික අපි දෙනවා. ඊට අමතරව අපි කාබනික පෝර සම්බන්ධව විවිධ අදහස් තිබෙනවා. අපි ඒ සම්බන්ධව තීන්දුවක් කැබිනට් මණ්ඩලය ගත්තේ ගොවින්ට කාබනික පෝර සුදුසු ඒවා මිලදී ගත්තොත් පමණක් රුපියල් 20,000ක මූල්‍යමය දායකත්වයක් රජය ලබා දෙනවා. ඒකෙදි මේ කුණු ගොඩවල් එහෙම නැත්නම් වැව්පස් ගෙනහිලා ඒ කටයුත්ත කරන්න ඉඩ තියන්නේ නැහැ. මොකද මේ කටයුත්තේ බලය අපි සම්පූර්ණ දිස්ත්‍රික්කයට බාර දීලා තියෙනවා. අමාත්‍යාංශ මට්ටමින් දෙපාර්තමේන්තු මට්ටමින් නෙමෙයි ඒ ගොවි සංවිධානත් එක්ක ඉන්න කමිටුව තමයි වර්ගයේ තීන්දුව කරන්නේත් මිල තීන්දුව කරන්නේත් අපි ඒ ගත්තට පස්සේ පසුව මුදල් ගෙවීම විතරයි කරන්නේ. අපිට TSP වල තමයි අපිට ප්‍රශ්න තියෙන්නේ. මේක එක සැරේට නැති වෙච්ච දෙයක් සොයා ගන්න අමාරුයි. මොකද ලෝකෙම අද ප්‍රශ්නයකට මුහුණ දෙනවා. TSP අපනයනයේ රටවල් තහනම් කළ තියෙන වෙලාවක අපිට ගන්න අපහසුතාවයක් තියෙනවා. නමුත් අපි දැන් ටෙන්ඩර් පත්‍ර ඒ වෙනුවෙන් කැඳවනවා. අපි නෙමෙයි ඒක අපිට මූල්‍ය ආධාර ලබා දෙන ජාත්‍යන්තර සංවිධානයේ තමයි මිලදී ගැනීම කටයුත්ත කරන්නේ. ඒ ලැබෙන TSP ප්‍රමාණය අපි ලබන යල් කන්නේ කුමුරු වගාව ආරම්භ කරන මොහොතටම අපි ලබා දෙන්න කටයුතු කරනවා නොමිලේම. සල්ලි අය කිරීමකින් තොරව එන යල කන්නේ සම්පූර්ණ TSP අවශ්‍යතාවය නැත්තම් මඩ පෝර අවශ්‍යතාවය අපි ලබා දෙන්න ගොවි ජනතාව වෙත කටයුතු කරනවා. ඒ වගේම අපි ගොවි ජනතාවට කෘමිනාශක වල්නාශක ගන්න තිබෙන අපහසුතාවයේ සැලකිල්ලට අරගෙන ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා සාධාරණ මිලකට අපි දන්නෝ ලෝක වෙළඳපොළේ මිල වැඩි. නමුත් පිට විකුණනට වැඩි යම් සහනයක් සහිතව මගකීමක් සහිතව ඒ අවශ්‍යතා සම්පූර්ණ කරන්න අපි අවශ්‍ය පියවර ගන්නවායි කියන එකත් මම සඳහන් කරන්න කැමතියි. අවසාන වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ තව කාරණයක් විතරයි මම කියන්නේ. අපේ කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ තවත් තිබෙන ලොකු බාධාවක් තමයි අපිට මේ වනසත්ත්ව හානි. මේ වනසත්ත්ව හානිය නිසා වාර්ෂිකව බිලියන 54ක පමණ ආහාර අපිට අහිමිවීමක් තියෙනවා. පොල්වල විතරක් අහිමි වෙන ප්‍රමාණය මිලියන 107කට වැඩි කියලා මට මේ වන විට වාර්තාවක් ලබා දීලා තියෙනවා. මේ සතුන්ගෙන් වෙන හානිය මේ පාර්ලිමේන්තුවේ හැමදාම මේ කතා කරලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ 225 දෙනා මේ කටයුත්තට සහයෝගය ලබා දෙනවනම් අපිට ජනමාධ්‍ය ආයතනත් උදව් කරනවා නම් අපිට මේක අවුරුදු දෙකක් ඇතුළත මේ වනසත්ත්ව හානිය අවම කරගෙන අපේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න මේ බිලියන 50ක්වත් අඩු ගානේ 40ක්වත් අපිට රටට ඉතුරු කරගන්න පුළුවන්කම ලැබෙනවා. මං හිතනවා ඒක සඳහා අපිට අයගේ සහයෝගය ලැබෙයි කියලා. අපි ඒ සඳහාත් වැඩපිළිවෙළක් සකස් කරනවා කියන එකත් සඳහන් කරමින් ඔබතුමාට බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි කරුවා මත්තමනි.